නැති ඕ මට අන්න එකට කියන නැති බවට හමු වෙනවා කියලා. නැති ඕ නැති මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා නැති බවට මට හමු වෙලා.
ඒක උච්චේ වාදයට.
ඔව් අනේ මට හමු වෙච්ච එක, මට හමු වෙච්ච එක ඒ මට දැන් හමු වෙන එක ඒ මම ඒසෝ හමස්නේ ඒසෝ මේ අත්තාති වෙලා.
එහෙමයි එහෙමයි. තේරුණා ස්වාමීන් වහන්සේ.
හොඳයි.
එහෙම එහෙම එතකොට එහෙම එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒක දැන් ඒක මේ උදේවය දැක්කොත් කොහොමද ස්වාමීන් වහන්සේ දැන් මට මන් දෙ ඔබ වහන්සේ මට කීප එක මට තේරුණා මේ මං කරන එක වරදක් බව මට තේරුණා මේ එතකොට ඒක මේ විඳීම කියලා දැනගන් ප්‍රඥාවෙන් දකින්නවා එතකොට විඳීම දකින්නකොට මේ සිතීමක් ඇති වෙනවා මේ අන්න එහෙම ඒ විදිහට ඒ එනේන සිතවිලි ඇති වෙනවා නැති වෙනවා ඒක දැක්කොත් ඒක නිවැරදිද ස්වාමීන් වහන්සේ?
ඒක නිවැරදි නෑ මහත්මයා. ඇති වෙනවා නැති වෙනවා දකින්නේ කවුද?
දකින්නේ මම.
එහෙනම් ඒක ඒ කියන්නේ එහෙමනම් අරක දැක්ක කියලා මෙහි දකින්න මම මේ පැත්තේ ඉන්නව නේද?
එහෙම ඒක ප්‍රඥාවෙන් දැක්කත් ඒත් වැරදිද ස්වාමීන් වහන්සේ?
ඔව් ඒ උත්තරේ හරි. ඒක ප්‍රඥාවෙන් දකින්න ඕන. ඒ උත්තරේ හරියටම හරි 100%ක්ම හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රඥාවෙන් දකින්නකොට එහෙම බල එහෙම බල බලන එකද ස්වාමීන් වහන්සේ දැන් උදේවය කියලා අර සුනන්ද මහත්මයා ඇහුවේ
ප්‍රඥාවෙන් දැකීම එක කතා කරන්න පුළුවන්.
එහෙම කිව්වත් අපි අර වරද්ද ගන්න පුළුවන් දැන් ප්‍රඥාවෙන් දකිනවා කියනකොට ඇත්තටම ප්‍රඥාවෙන්ද නැත්තක් මේ කර දකින්න මමද කියන එක නේද? පජානාති කියන වචනේ එතන තාර මට මේ අහන්න හිතුනේ දැන් එතුමා කිව්වා ප්‍රඥාවෙන් ඇතිවීම නැතිවීම දකිනවා නම් හරිද කියලා. එතන ගැටලුවක් තියනවා වගේ ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ.
ප්‍රඥාවෙන් දකින තැන නතර වෙන්නේ නැහැ ඉතර වෙනවා.
ප්‍රඥාවෙන් දහන්නේ ගයි දැන් ප්‍රඥාවෙන් ඇතිවීම නැතිවීම හම්බ වෙනවා නම් ඒක ඉතර වීමක් නෙමෙයිනේ.
නෙමෙයි.
ඒක ටිකක් මං හිතන්නේ පැහැදිලි කළොත් හොඳයි කියලා හිතෙනවා අවසරයි.
හොඳයි. දැන් ප්‍රඥාවෙන් කියන්නේ sabbhe sankhara aniccati sabbhe dukkha sabbhe sankhara dukkhati sabbhe dhamma අනාත්තාති කියලා හම අපි ගාතක් වුණා දන්නවනේ ඒකේ යදා පඤ්ඤාය පස්සති යදා යම් කරක පඤ්ඤාය ප්‍රඥාවෙන් පස්සති දකි නම් යදා පඤ්ඤාය අත නිබ්බින්දති දුක්ඛේ අන්න අත ඉක්විතිය නිබ්බින්දති නිබ්බින්දති කියලා කියන්නේ ලැඟ ගන්නෙ නෑ කියන එක දුක්ඛේ සකස් වීම කෙරෙහි ඒ සමගෝ විසුද්ධිය ඒකයි මාර්ගය විසුද්ධිය ඒක ගම අනේ නම් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා කියන්නේ ගමන් කිරීමක්. මේ ඒක හරියට අර මං පහුගිය කාලෙකත් කිව්වේ අන්වීක්ෂයකින් කුඩා දෙයක් විශාලණය කරලා බලනවා වගේ. ඔන් දැන් මගේ මාස්ටර්ට එහා ගිහිලා මනසට එහා ගිහිලා ප්‍රඥාවෙන් බලබලා නිකන් මොකක් හරි දෙයකින් උපකරණයකින් බලබලා ඉන්නවා වගේ දේවල් කරන්නේ. ඒ බලබලා ඉන්න කවුරක් නෙවෙන්නේ මමනේ. ප්‍රඥාවෙන් දකින්න තැන උදේවය බලබලා ඉන්නව නෙවෙයි. මේ ප්‍රඥාවෙන් දකින්න තැන අපිට එන කාරණේ තමයි ඔන්න හේතුප්‍රත්‍ය කියලා දෙයක් තියෙනවා. ප්‍රඥාව කියලා ඒකුත් මට එකක් තියෙනවා. අර හේතු තියෙන හේතුඵල ප්‍රඥාවෙන් දැක දැක බලබලා ඉන්නව වගේ අදහසකට අන්න එන්න පුළුවන් උත්තරය. හරි මේක දැන් අහන අහන ප්‍රශ්නෙට දැන් කොහෙන් හරි හිරවීමක් තියෙනවා කියලා දැන් ලොකු සාහිඳාංශයෙන් ඇහුවත් අපි කවු කාගෙන් හරි ඇහුවත් මෙතන හිරවීමක් තියෙන මෙතන හිරවීමක් මෙතන මම ඉන්නවා මෙතන තමයි මෙතන ඇද ගැනීම තියෙනවා කියලා කිව්වට පස්සේ ඔන්න එහෙනම් ප්‍රඥාවෙන් දකින්න ඕන. එතකොට එන උත්තරේ තමයි හරි ප්‍රඥාවකුත් තියෙනවා, තියෙන ප්‍රඥාවෙන් තියෙන දෙයක් දිහා බලබලා ඉන්නවා වගේ අදහසක් එනවා. නෑ ප්‍රඥාව ඉපදුනා නම් මොකද්ද වෙන්නේ? ප්‍රඥාව ඉපදිච්ච තැන නතර වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඉතර යද ඒස මග්ගෝ, එක මාර්ගයක්. ඒස මග්ගෝ විසුද්ධිය, එක මාර්ගයක්. මාර්ගයේ නතර වීම නෑ. මාර්ගය කියලා කියන්නේ නතර නිකද්ද? නෑ නෑ, නතර වෙනව නම් ඒක හන්දියක් හරි මොකක් හරි නේ, මොකක් හරි නැවතුමක් නේ. මාර්ගයක් කියනකොට ගමන් කිරීමක් තියෙන්නේ. මේ නතර වෙවි බලබලා ඉන්න නතර වෙවි බලබලා ඉන්නව නම් ඒක නැවතුමක්. ඒකට මාර්ගයක් කියලා කියන්න පුළුවන්කම නැහැ. එහෙනම් මාර්ගයෙන් කරන්න වෙන්නේ ගමන් කිරීම. ඊතර වීමේ කෘත්‍ය තමයි මාර්ගයෙන් කරෙන්නේ. නැත අර අපේ මහාචාර්යතුමා මතක් කළාක් මෙන් ඔන්න ප්‍රඥාව උපද්ද ගන්න, උපද්දගෙන හේතු ප්‍රත්‍ය දැක දැක බලබලා ඉන්නවා කියන දකින්න දෙයකුත් තියෙනවා, දකින්න නූනකුත් තියෙනවා. ඒක නූන තියෙන කෙනත් ඉන්නවා කියලා ආපහු ආයි ආත්ම සංඥා කියන්නේ තමා කියලා තැනට එක්ක තමයි ආයි ගමන් කරන්න ගමන් කිරීම වෙන්නේ. තෙරුවන් සරණයි. අර උත්තරේ හරි ප්‍රඥාවයි කරගන්න ඕන ලාල් මහත්මයා. ඉතින් අපි මූලික වශයෙන්ම කළ යුතු තැන තමයි ප්‍රඥාව උපද්දව ගන්න ඕන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතනදී සබ්බේ සංඛාරානිච්ඡාති හිම කියලා සබ්බේ ධම්මා අනත්තාති. එතකොට මේ සබ්බේ ධම්මා කියන්නේ දැන් රූප විඳීම් සංඥා සංඛාර ඒ ඉනේවටද ඒ ධම්මා කියන එකෙන් අදහස ඒවා දැන් එහෙම ඒ ධම්මා ඒවා එන එක අපේ පාලනයක් තොරව එනවා කියලා. එතකොට ඒක ගැන කලකිරීමක්ද එතනදී? සබ්බේ ධම්මා අනත්තාති කියන එතකොට මේ ඒ සංඛාර අපිට ඒවා නතර කරන්න බෑ, ඒක නොනවේ තියෙනවා. එතකොට මේවා අපේ පාලනයෙන් තොරව එන හන්දා මේ හන්දද ඒක දුකක් කියලා අපි දකින්න ඕන, අපිට තේරෙන්නේ මට හිතෙන්නේ එහෙමයි කියලා. ස්වාමීන් වහන්සේ තේරුම් කරලා දෙන්න.
මාත්මයා එතකොට සබ්බේ සංඛාරාණේ සියලු සකස් වීම කියලානේ ගන්නෙ.
එහෙමයි.
හොඳයි. සංඛාරා කියන වචනයේ තේරුම තමයි මේ මාත්මයා සකස් වීම. හොඳයි, මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. සකස් වීම කියන්නේ මොකද්ද කියලා හෙවුතින්?
ඔව් ස්වාමීන් වහන්සේ, සකස් වීම කියන්නේ ඒ තියෙන දේ තවත් කීපයක් එකස් වෙලා ඇති වෙන ප්‍රතිපලයක්. අර ඒ අපිට ඒ සංඛාර නැතුව කෙලින්ම දර්ශනයක් නැති බවක්. එතකොට
ඔව් එච්චර ලොකු විග්‍රහ වලටත් දැන් ඔබතුමාගේ කතා කරන්නේ සකස් වෙන දේවල් එක්කනේ කතා කරන්නේ. සකස් වීම කියන්නේ මොකද්ද?
සකස් වීම කියන්නේ හේතු තියෙනකොට තියනවා, හේතු නැත්තම් ඒක හටගන්නේ නැහැ කියන එක.
ඔබතුමා මේ වෙලාවේ මතක් කරන්නේ මේ දහම් කාරණයක් එකනේ. මම කියන්නේ සකස් වීම කියන්නේ මොකද්ද කියලා මම අහන්නේ.
සකස් වීම කියන්නේ දැන් අර දැන් අපි කිමුකෝ ලේනේ කෑ ගැහුවා නම් ඒක සද්ද විතරයි. ඒ උනාට අපිට ලේනේගේ රූපයක් සකස් වෙලා තමයි පේන්නේ.
ඒ එතකොට දෙයක් වෙලා ඇවිල්ලා නේ මහත්මයා. අර ලේනේගේ මේ දැන් ලේනේගේ රූපය කියලා කියමු. මේ ඒක රූපය කියන්නේ මොකද්ද?
රූපය කියන්නේ ස්වාමීන් වහන්ස අර දැන් අර සීතලක් උණුසුමක් මදුරු එක්ක ආවහම වුණාම අපිට
ඔබතුමා දැන් මම මෙලින් පණිනවා.
එහෙමයි
එහෙමයි. දැන් එතකොට කියන්නේ ඔය සීතල උණුසුමත් එක්ක කතා කරන්නේ. දැන් සීතල උණුසුම කියලා කියන්නේ මේ මොකද තේජෝ ගතියක. ඒක සතර ධාතුත් එක්ක කතා කරන දෙයක් නේ. මොන හන්නේ මේ රූපේ කියන්නේ මොන වගේ තැනන්ත කියලා.
දැන් අර දැන් ඒ සීතල උණුසුම හඳා අපිට දැන් මදුරුවෙක් කෑවොත් දැන් කකුල අපිට එකපාරට මේ මතක් වෙනවා. ඒ කකුල මේ දැකලා නෙමෙයි අනේ ඒ වගේ සකස් වෙලා අපිට පෙනීමක් තියෙනවා.
ඔව් රූපය. ඒතකොට ඔබතුමා දැන් මෙච්චර වෙලා කිව්වේ කකුලක් ගැන සකස් වීමක් ගැනනේ, මං අහන්නේ රූපය ගැන අහන්නේ.
ඔව් ඒ රූපයක් ප්‍රදර්ශනය වෙනවා මේ අපිට මනසට.
ඔව් ඒ මනසනේ, මනස කියන්නේ රූපය නෙමෙයිනේ මහත්මයා.
එහෙමයි එහෙමයි.
මනස කියන්නේ රූපය නෙමෙයි. මම රූපය කියන වචනයට විතරක් සීමා වෙලා අහන්නේ.
හා දැන් ස්වාමීන් වහන්සේ දැන් මම හිතාගෙන ඉන්නේ දැන් අපි කියමුකෝ සීතලක්. දැන් මේ මම S2 පියාගෙන හිටියත් සීතලක් දැනුණාම මම දන්නවා මේ සීතල කොහටද දැනිලා තියෙන්නේ කියලා. අන්න ඒ රූපයට.
ඔව් මං අහන්නේ රූපය ගැන. ඔබතුමා අමාරු විදාන කතා කරනව නෙමෙයි. මේ අපි හැමෝම දෙනාවනේ ලාල් මහත්මයා කරුණාවෙන්. ඒක රූපය කියලා කියන්නේ නැනේ මහත්මයා. ඒකට කියන දැන ගැනීම කියලා.
ඔව් ඒ දැන ගැනීම. එහෙමයි එහෙමයි. ඒ දැන ගැනීම.
ඔව් ඒකට රූපය කියන්නේ නැහැ. ඒකට කියන්නේ දැන ගැනීම කියලා.
දැන ගැනීම. එහෙමයි. එහෙමයි. එතකොට ඒ දැන ගැනීම වෙන්නේ මොකක්ද කියන එක තමයි රූපය.
නෑ මං අහන්නේ දැන ගැනීම වෙන්නේ මොකක්ද කියන කාරණේ. දැන ගැනීම කියන්නේ එකක්, ඒ කියන්නේ විඥානෙනේ. මං කියන්නේ රූපය කියන තැනත් එක්ක. මොකද්ද රූපය කියන්නේ? රූපය කියන්නේ සාමාන්‍ය අදහස ගමු යම් කිසි අපේ භාෂාවේ ස්වરૂපයක් කියලා. මොකද්ද මේ ස්වરૂපයක් කියලා කියන්නේ? දැන ගැනීම දාන්නෙත් නැතුව වෙන මොකක් හරි දාන්නෙත් නැතුව.
දැන් ස්වාමීන් වහන්සේ දැන් තියෙනවනේ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියලා. දැන්
ඔබතුමා දැන් ওই වර්ගීකරණයක් කරන්නේ. වර්ගීකරණයක් කරන්නේ දේවල් එක්කනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි කියමුකෝ මේ සුවඳක් ආවා. ඒක මට අර මේ ජූරියන් කියලා, ජූරියන් පළතුරු කියලා මේ හඳුනා ගැනීමක් වෙනවා එතකොට.
ඔව් ඒ ඔබතුමා දැන් ওই හඳුනා ගැනීම ගැන කතා කරන්නේ. පාලියෙන් ඒකට කියන්නේ සංඥාව කියලා. මං අහන්නේ රූපය නැත්නම් රූප සිංහලෙන් ස්වરૂපය කියලා.
ඒ හඳුනා ගැනීම.
ආ හොඳයි. දැන් අපි හිතමු හඳුනා ගැනීම කියලා. අපි රූපය අමාරු නම් හඳුනා ගන්න ටිකට ලේසියි කියලා හිතනෝනේ. හරි. මම හඳුනා ගැනීම කියන කාරණේ හඳුනා ගත්ත දේවල්, හඳුනා ගන්න දේවල්, දැන් ඩූරියන් සුවඳ හඳුනා ගන්නවා. හරි. මම අහනවා දැන් හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද කියලා. හරි. අනිත් ඒ ඔක්කොම අමතක කරලා දැන් හඳුනා ගන්නවා කියන එක ගැන කියමු බලන්න.
ඔව් හඳුනා ගන්නවා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒ හඳුනා ගන්නවා කියන්නේ මගේ අර දැන් ඒ සුවඳ ආවහම මගේ අර පරණ අත්දැකීම් එක මොකද්ද කියලා ස්වરૂපයක් පෙන්වුම් වෙනවා.
එතකොට ඒක රූපේනේ. මේ දැන් මම අහන්නේ සංඥාව හඳුනා ගැනීම. පරණ දේවල් එනවා කියන්නේ ඒ පරණ දේවල් හිතනවා කියන එක නේ. ඒක විඥානයනේ.
එහෙමයි.
මම අහන්නේ හඳුනා ගැනීම සංඥාව ගැන. පරණ දේවල් මතක් කරනවා. ඒක මෙනෙහි කරනවා. ඒක විඥානේ.
සංඥාවක්. එහෙමයි.
සංඥාවක් අහන්නේ දැන් රූපයෙන් තොරව දැන් හඳුනාගෙන ඉන්න විස්තර කරන්න පුළුවන්.
එහෙමයි.
හඳුනා ගැනීම හඳුනා ගැනීම වචන මුඛාවක්වත් නැහැ. මොනවත් නැහැ. දැන් අපි දැන් ප්‍රායෝගිකව ගන්න හඳුනා ගන්නවා කියන එකනේ. දෝරියන් සෝදාක් හඳුනා ගන්නවා කියලා කියවනේ. දැන් මම අහන්නේ හඳුනා ගන්නවා කියන කාරණේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහත් එක කතා කරලා හඳුනා ගන්නවා කියන සංඥාවනේ. සංඥායේ පිරිනිස දැක්කත් ඊතර වෙන්න පුළුවන් නේ.
එහෙමයි. හඳුනා ගන්නවා කියන්නේ අර සංඥාව
ඒ පාලි වචනේ නේ. පාලි වචනේ නේ.
ඔව් තියෙන එකක් නෙවෙයි. ඒ උනාට මේ තියෙනවා වගේ පේන එකක්.
සංඥාව කියන්නේ
ඒ ආයතන ගැන කියන්නේ නැවන් නේද?
ආයෙ වෙනම කාරණයක් ගැන කියන්නේ හඳුනා ගන්නවා. තියෙන එකක් තියෙන එක කියපු ගමන් හඳුනාගත්ත දෙයක් එක්කනේ කියන්නේ.
එහෙමයි.
නේද මේ අපේ මේ මහාචාර්යතුමා එතුමා මේ අපහසුතාවයට ලක් කරනව නෙවෙයි.
නෑ මම කැමති ස්වාමීන් වහන්සේම මගේ අඩුපාඩුව පෙන්නලා දෙන්නවට කැමති.
ඒ පැහැදිලි කරන්න මේ ප්‍රශ්න අහන්නේ මම හිතන්නේ එතුමා ඒකට කැමති කියලා. දැන් ස්වාමීන් වහන්සේ අහන්නේ දැන් ඔබතුමා කියනවානේ දැන් සුවඳක් ඇවිල්ලා දූරියන් කියලා දැනගත්තා කියලා නේද?
එහෙමයි එහෙමයි එහෙමයි.
එතකොට ඔක දැන් දූරියන් ගැන නෙමෙයිනේ අහන්නේ, ඒ ස්වරූපය ගැන නෙමෙයි අහන්නේ.
එහෙමයි.
හැඳිනීම කියන.
ඔව් හඳුනා ගන්නවා හැඳිනීම කියන.
දූරියන් වලින් තොරව, ඒ ස්වරූපෙන් තොරව දැන් මේ හැඳිනීම කියන එකේ දූරියන් නැහනේ.
එහෙමයි.
නේද?
එහෙනම්
නැත්තම් සුවඳක් නෙමෙයිනේ.
සුවඳ කියන්නේ හඳුනා ගන්නව
නෙමෙයිනේ. හැඳි හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද කියලා අහන්නේ. අරවාගේ අරවා ගැන විස්තර නෙමෙයි
අහන්නේ. මන්දර මේ සංකට
එමයි ස්වාමීන් වහන්සේ. ඒ මේ මගේ කල්පනා කරනවා ස්වාමීන් වහන්සේ.
අපි අනිත් අයටත් ඒක අවස්ථාව දෙමු නේ. අනිත් අයටත් කියන්නේ මේ අවස්ථාව දෙමු කියන්නේ මේ මේ ඔබතුමාට සහයෝගයේ පිණිස.
එහෙමයි 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 ස්වාමීන් වහන්සේ. මම අගය කරනවා ඔබ වහන්සේගේ අපේ ડોક્ટર රවිගේ උත්සාහය ගැන මගේ මගේ උත්තම ආචාර්ය මගේ මම පුණ්‍යානුමෝදනා කරනවා ඔබ වහන්සේලාට යහපතක්ම වෙන්න කියලා අපිට මේවා කියලා දෙනවා.
අනිත් අයට සහයෝගය දක්වන්න කිව්වම හොඳයි අපේ ලාල් මහත්තයාට.
ඔව් තව කාට හරි මේ උත්තර දෙන්න පුළුවන් මේ මේ අනිත් අයටත් මේ අහන ප්‍රශ්නවලට. එතකොට ඒ උත්තර දෙන කෙනාට ඒක මේ ප්‍රයෝජනවත් වෙනවා. කවුරු හරි ඉදිරිපත් වෙන්න.
ඒ කියන්නේ විස්තර කරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ
හඳුනා ගැනීම කියන එක විස්තර කරන්න බෑ නේද? අපිට ඇත්තටම නිර්වචනයක් දැන් හඳුනා නිර්වචනයක් දෙන්න බෑ. අපිට නිර්වචනයක් දෙන්න වෙන විස්තරයක් කියන්න වෙන තව එකක් එක ඇඳලා නේ එකතු කරලා තමයි අපිට කියන්න වෙන්නේ නේ. හැබැයි මේ ලූරියන් සුවඳ එතකොට එහෙම සුවඳ කියන එකක් නැද්ද?
තියෙනවා ස්වාමීන්
වහන්සේ. ඕ නෑ කියන්න බෑ. හැබැයි ඒක පෙන්වන්න පුළුවන්ද?
පෙන්වන්නත් බෑ ස්වාමීන් වහන්සේ. පෙන්වන්නත් බෑ. ඒක නෑ කියන්නත් බෑ.
පෙන්වන්න බෑ කියලා කියන්නේ එතනට මොකද ලං වෙන්න බෑ කියන එකනේ. එහෙම. ලං වෙන්න එක බෑ කියලා කියන්නේ උපය උපාදාන අවිනිවේස විනිබද්ධ වෙන්න බෑ කියලා. එන ඔය උපය උපාදාන විනිබද්ධ අභිනිවේෂ විනිබද්ධ වෙන්න බෑ. එහෙනම් උපය ලං වෙලා උපය කියන්නේ බැසගෙන උපාදාන ලං වෙලා අභිනිවේෂ රිංගගෙන විනිබද්ධ ගැටගෙහෙන්නේ නෑ කියන කාරණේක තමයි අපිට මේ අපි දැන් නම් මේ හිතලා කරන්නේ. අපි හරියටම හඳුනා ගැනීම හොයාගෙන ගියොත්ින් මොහොකට හරි හේතු වෙන්නේ නැතිව අපිට එතන ප්‍රමාණ කරන්න පුළුවන් ද උත්තරේ ප්‍රමා මෙන්න මෙන්න මේකයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් ද?
එහෙම කරන්න
හඳුනා ගැනීම තුනේ බෑ. ඒකට හඳුනා ගැ ප්‍රමාණ කරන්න බෑ. ප්‍රමාණ වෙනවා නම් වෙන්නෙම දෙයක් එකේ ඇඳලා. හැබැයි නැහැ නෙමෙයි නේ
නැහැ නැහැ කියන්නේ
නෙමෙයි එහෙනම් හඳුනා ගැනීම කොයිබවත් තියනවද එතකොට ලාල් මහත්තයා නතර වෙන තැන
නැහැ තියෙන එහෙම නතර වෙන්න නතර වෙන තැනක් කියන්නේ මේ ස්වාමී
ආන මේ හඳුනා ගැනීම හොයාගෙන එහාට මෙහාට හේතු වෙන්නේ නැතුව එහාට මෙහාට තියලා තද කරන්නේ නැතුව හඳුනා ගැනීම හොයාගෙන 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 යද්දී මොකද්ද ඒ ගැන හිතද්දී හැබැයි මේ මේ හඳුනා ගැනීමම අන්න එතන නතර වෙන්න තැනක් නැහැ අපිට නතර වෙන්න ඕනද කොහෙවත්
නෑ අවශ්‍ය නෑ
අවශ්‍ය නෑ ඒ නතර වෙන්න ඕන නෑ ලෝකෙනේ අන්න හඳුනා ගැනීම හොයද්දී නතර වෙන්නේ නෑ එතර වීමක් තමයි වෙන්නේ. හැබැයි හඳුනා ගැනීම මම හිතලා ගන්නවා නම් අනේ ආපහු ඒක හඳුනා ගැනීම හිව්වේ නෑ හිතීමට යනවා. අන්න ඒක කල්යාණ මිත්‍රයා කියද්දී හඳුනා ගැනීමට අවධානය තියන්න ඕන. අන්න කල්යාණ මිත්‍රයා කල්යාණ මිත්‍රයා ඒ ගැන කියද්දී ඒ ගැන හඳුනා ගැනීම කියන්නේ මොකක්ද කියලා අවධානය තියන්න ඕන. නැත්තම් මම මගේ තනියෙන් කරන්න ගියොත් ඒ හඳුනා ගැනීම හිතලා දාන්න යනවා. අන්න ඒකයි ලාල් මහත්මයා මේ සම්බුද්ධ ශාසනයේ හරිම්බෙන් කැලලා පොඩ්ඩක් නෙවෙයි මා හේවන් ආනන්ද එහෙම කියන්නේ පානන්ද එහෙම කියන්නේ පානන්ද මේක සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයා මතයි තියෙන කියලා මේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. බලන්න මේ කල්යාණ මිත්‍රත්වයට හම් වෙන වටිනාකමනේ
එහෙමයි ස්වාමීන් වහන්සේ.
කොච්චර වටින තැනක් මේ ශාසනයේ දීලා තියෙනවද? මොකද මගේ මැදිහත් වීම කොච්චර හඳුනා ගැනීම එහෙම දෙන්නයි නෙලාල් මහත්මයා ඉන්නේ උත්තමයන් වහන්සේලා. ඕක තනියෙන් කරගත්ත ලෞතර බුදුරජාණන් වහන්සේයි පසේ බුදුරජාණන් වහන්සේ විතරනේ. ඒක ඉතින් බුද්ධ වචනේම දේශනා කරලා තියෙද්දි මම මොනවා හරි කරන්න ගියපුවම මම එක්ක පංචපාදානස්කන්ධය උදේ බලන්නේ වය බලන්නේ යනවා. මම ධාතු බලන්න යනවා, මම බොජ්ජංග වඩන්න යනවා, මම සතර සතිපට්ඨානෙ වඩන්න යනවා. ඉතින් මම පංච නීවරණ දුරු කරන්න උත්සාහ දරනවා. මම මොනවා කරත් එහෙනම් එක්ක මම බුදු වෙන්න ඕන. එහෙම නැත්නම් පස්සේ බුදු වෙන්නවා. නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි.
ඔව් එහෙනම් මම බුදුවරයෙක් වෙන්නෙත් නැත්නම් පස්සේ බුදුවරේ ඔය තැන් දෙකත් එක්ක නෙවෙයිනේ අපි කතා කරන්නේ. ඒ මේකේ එහෙමනම් අන්න අපිට කල්යාණ මිත්‍රයාගේ දශමයක් නෙමෙයි දශමී කෝටි එකට බෙදලා අන්න ඒ කුඩා තැනක් මොකක් හරි තියෙනවනම් 99.9යි ඉතුරු දශමයක් ඉතුරුනේ 100 වෙන්න ඒ දශමී කෝටි එකට ඉතිරි දශමී කෝටියට බෙදලා ඒකෙන් පංගුවක් ගත්තත් ඒත් අපිට මේක කරගන්න බැරි වෙනවා. අද අර හවස මේ තුවටක සූත්‍රය හිම කරද්දී අපේ ලොකු සායන හංසේ ඌ ලස්සන උපමාවක් කිව්වා. ඒ ලස්සන උපමාව තමයි අර මේ මොකද රූකඩයක් කියලා කියන්නේ සාමාන්‍ය මේ අර ආවේශ වෙනවා කියලා සාමාන්‍ය ලෝකෙ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිහෙක් ඉනවා යාට ආරෝපණය වෙනවා වෙනත් මොකක් හරි බලවේගයක්. එහෙම දේවල් ලෝකෙ තියෙනවනේ. එතන ඉඳලා වැඩ කරන්නේ අරයන්ට අයිති කය විතරයි. ඉතුරු ඔක්කොම ඉතිරි ඔක්කොම අර ආවේශණය එක්ක ආවේශ වීමත් ආවේශ කියන්නේ ඇතුල් වෙනවා වගේ අදහසනේ. එතනත් එක්ක විතරමයි කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක උපමාව උපමේය තමයි. මට අයිති මගේ කය විතරයි. ඉතිරි ඔක්කොම කල්යාණ මිත්‍රයාගේ මේ බහට අවනත වීමක් එක්ක අන්න එතන තමන්ට කිසිම තැනක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තැනක් එක්ක
ඔබවහන්සේ බොහොම පැහැදිලිව ඒක තේරුම් කරලා දුන්නා. අප්‍රමාණ පින් ස්වාමින් වහන්සේ දැන් ඒකෙදී දැන් අර ඔබවහන්සේ දක්වපු විදිහ ඇටියට මේක අර läග ගැනීමක් නැතුව මෙහෙම මේවා කරනකොට අර 11 ආකාර ස්කන්ධ ගැන කතාවක් ඇති වෙන්නෙම නැති නැහැ නේද ස්වාමින් වහන්සේ?
ඒ ටික මහත්මයා අපිට වචන වලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන ටිකනේ. ඒක ලෝකේ ඉන්න ඒ ලෝකේ ඉන්න අපට තමයි කන්ද උපාදානක් කන්ද කියලා වචන වලින් විස්තර කරලා දෙනවා. ඒකට කියන්නේ වචන රොඩ්ඩක් කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඒකට කියන්නේ වචන රොඩ්ඩක්. වචන වචී රොඩ්ඩක් කියලාමයි ඒක අපිට කියලා දෙන්න තමයි මේ වචන දෙන්නේ. දැන් ඔබතුමාට මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ. දැන් මොකක් හරි දැන් අපිට ඔබතුමාට මම හිතන වාහනයක් තියෙනවද?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හොඳයි. මම ඔබතුමාගේ මෙන්න මෙහෙම කිව්වොත් දැන් මේ වාහනයක් අරගෙන මම කියන ඔබතුමාට මේ වාහනේ තෙල් පිච්චීම පෙන්වන්න කියලා කියනවා.
ඔව් එහෙමයි. පෙන්වන්න බෑ.
තෙල් පිච්චීම ඔබතුමාට දැන් හැබැයි මට කියලා දෙන්න ඕනද නැද්ද? මම අහන ප්‍රශ්නට උත්තරේ. එතකොට කියන්න වෙන්නේ කොහොමද?
තෙල් පිච්චන වෙන විදියක් නැහැ කියන්න. ඒක එහෙමම කියන්න වෙනවා.
හැබැයි කියන්න හැබැයි මං අහන තෙල් පිච්චීම කියලා දෙයක් නැද්ද?
ආ තෙල් පිච්චීමක් තියෙනවා එහෙම.
තියෙනවනේ. පෙන්නන්න. ඔබතුමා කියන මෙන්න මෙහෙම ටැංකිය තියෙනවා. මෙන්න මෙහෙම ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මෙහෙම උනාට පස්සේ දේවල් ටිකක් නේද කියන්න වෙන්නේ. ටැංකියක් හරි ඉන්ධන ගැන හරි පිච්ච එක පිච්චිලා ආවුනට පස්සේ හිස් වෙච්ච ටැංකිය හරි මොකක් හරි එකක් අල්ලලා කියන්න වෙනව නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි.
හැබැයි තෙල් පිච්චීම කියන දේ බොරුවකුත් නෙවෙයි. ඒක තෙල් පිච්චි බොරුවක් නෙවෙයි. පිච්චෙන නිසානේ දුවන්නේ. තෙල් පිච්චීම ගැන කියන්න බෑ. ඒකයි අක්කේය සංජිනෝ සත්ත අක්කේයස්මින පතිත්තිතා කියලා අක්කේයන් අපරිඤ්ඤතා යෝගකේමාති මච්චනෝ කියලා අරෙම යෝගාමයන්ති මච්චනෝ කියලා ගාථාවකුත් තියෙන සමිදි සූත්‍රේ. ඒක වචී රොඩ්ඩක් වචන රොඩ්ඩක් වචනෙන් කියන්න වෙනවා. ඔබතුමාට ටැංකියක් ගැන කියන්න වෙනවා. තෙල් ගැන කියන්න වෙනවා නේ. එහෙම නැත්නම් තෙල් පිච්චුනට පස්සේ හිස් ටැංකිය ගැන කියන්න වෙනවා නේ. නැති තෙල් ගැන කියන්න වෙනවා. එක්ක තියෙන තෙල් ගැන කියන්න වෙනවා. එක්ක නැති තෙල් පිච්චීම. අන්න ඒ වගේ තමයි ඔන්න ප්‍රඥාව භාවිචක්ෂණය වෙන තැන උපපරීක්ෂණය වෙන තැන ආන්න එතනදී ඒක ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ අහන කෙනාට කියලා දෙන්න එපා. මොකක් හරි එක හේතු කරලා ලං කරලා එපයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්න. අන්න ඒක තමයි එතෙන්දී කෙරෙන්නේ.
එහෙමයි එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක හරියට අර පාරුව වගේ නේද ස්වාමීන්
වහන්සේ? පාරු ඔව් පාරු වගේ තමයි. පාරුව කියන්නේ ඇත්තට වටින එකක් නෙවෙයිනේ. පාරුවට රන් නැවක් කියලා කියන්නේ නෑනේ. ඒක හදාගන්න ඕනේ කෙහෙල් කොට වලින් අරකින් මේකෙන් එහෙම ලොකු මූල්‍යමය වටිනාකමක් නැහැනේ. හැබැයි උපකාරකයි.
එහෙමයි. ස්වාමීන් වහන්සේ මං හිතන්නේ දැන් අර පොතකින් කිව්වොත් දැන් ඒ දෙයට යම් කෙසේ අර්ථයක් ලැබුණා නම් එහෙම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පැත්ත නිවේ. ලැබිලා ඒක ඇරලාගෙන කියන්නේ නේ
ලංගනේ. ඒක එහෙම උතින් අර පිච්චුණු තෙල් හරි පිච්චුණු තෙල් හරි ෆිස් ටැංකියේ හරි ටැංකියේ හරි පෙන්නවා වගේ අර්ථයක් වෙනවා වගේ. එනකොට ඒ අර කලින් ගත්ත
කෝය හැටියට. එහෙමයි. සල් මහත්තයා අර මුලට ගියොත් ඔබතුමා අර ඇතිවීම නැතිවීම ගැන කිව්වනේ.
එහෙමයි.
දැන් ඒ ඇතිවීම නැතිවීම කියන විස්තරයක් ලැබිලා ඒ විස්තර කරන්න පුළුවන්.
එහෙමයි.
එහෙමයි. ඔව්. ඒකට ඒ කියන්නේ ඊතර වීම නෙවෙයි. ඒ ඊතර වෙන දර්ශනේ නෙවෙයි. එහෙමයි. මේ වගේ අපිට මේකයි කියලා අර්ථයක් ආව නම් විග්‍රහයක් එනවා නම් ඒ තව ටිකක් හොයන්න තියෙනවා.
එහෙමයි.
එහෙමයි. එහෙනේ ස්වාමීන් වහන්සේ.
එහෙමයි. ඔව්. අන්න ඒක හොයද්දී මේක වෙනක හරිද කියලා දැන් මෙහෙම අහනවා ස්වාමීන් වහන්සේ නමකගෙන් මේක පැහැදිලි කරලා දෙන කෙනෙක්. ඔව් පැහැදිලි නැහැ. ඒක වැරදි කියලා කිව්වොත් වැරදි කියලා පෙන්වුවට පස්සේ ඒක අතහැරලා දානවා. වෙන විදිහකට හොයන්න පටන් ගන්නවා. ඒක හොයාගෙන යද්දි දැන් අතර කරන්නේ නැහැ වැඩේ. දැන් ප්‍රතිපදාව බුද්ධ ජානන්සේ වීරියවත් වෙන්න උත්සාහවත් වෙන්න කියලා කියනවනේ. එහෙම නොහිටියොතින් අපි මේ සසර බය දැනෙලා නැහැ කියන එක. ඔන්න හොයන්නව. හොයනකොට වැරදි කියනවා. කොන්දේසි විරහිතව වැරදි නම් අයින් කරලා දානවා. ඊට පස්සේ ආයෙ හිතන්න පටන් ගන්නවා තව දෙයක් ඔස්සේ. අන්න ඒ විදිහට විමසීමට යොමු වෙන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි දැන් කොච්චර මේ ධර්මයේ පොත් කියවලා බැලුවත් සූත්‍ර ඇහුවත් දැන් මේ වගේ එකක් ඒවයි කියවෙනවා කියවෙන්නේ නැහැ මට හිතෙන්නේ. මේ ඒක හන්ද මම හිතනවා මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා කියලා. ඔබ වහන්සේටයි ડોક્ટર රවීටයි ගොඩක් පිං ස්වාමීන්
වහන්සේ. නැහැ, තිරුවන් සරණයි.
එතන අපි අර පොත් කියවනකොට අපි අදහසක් දා ගන්නවනේ. අනිත්‍ය කියන්නේ ඇතිවීම නැතිවීම හරි ඒ වගේ දේ. අන්න එහෙම දා ගන්නකොටම අර අපේ අදහසක් දාගෙන ඉන්නේ. අපේ අදහස ඉක්මවලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද කියන අර්ථේ හොයනකොට හොයනකොට හම්බ වෙන්නේ. ඒ කියන්නේ තේරුමක් දෙන්න බැරි වෙනවා. තේරුමක් ආව නම් අපේ අදහසක් ආපහු. අන්න ඒ වගේ ටිකක්
තේරුමක් ආව නම් අපි අර ලැග ගැනීම
ඔව් ඊතර වීමක් නෙවෙයි ඒකට.
ඊතර වීමක් එහෙමයි.
අනිත්‍ය කියනකොටම අපිට තේරුමක් තියෙනවනේ. ඕක තමයි පොත් කියවනකොට වෙන්නේ. ඒකට ඒක ලැග ගන්නවා. ඊට පස්සේ ඒකට අනුව තමයි හිතන්න යන්නේ.
එහෙම.
ඒ විදිහ වෙන්න බෑ මේ. ඒ කියන්නේ අර්ථේ දාගෙන හොයන්න ගිහිල්ලා හරියන්නේ නෑ. දැන් අර ඒ උදාහරණයක් ගත්තා. දැන් අනිත්‍ය කියන්නේ තීව නැතිවීම කියලා අපි අර්ථයක් දාගෙන ඔක හොයන්න ගියාට හරියන්නේ නෑ. එතකොට අර ඒක හම්බ වෙනවා ඇතිවීම නැතිවීම. ඒක ලැග ගන්නවා. අපි දන්නේ නැහැ අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා. කොහේනකොට අර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කළා වගේ දැන් ප්‍රශ්න කරගෙන යනකොට අර්ථයක් දෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ වෙන වෙන දේවල් ගැන අපි යතෙන්ට හඳනවා මිසක් රහන දේ මොකද්ද කියන එක එන්නේ නැහැ. අනේ ඒ වගේ. ඒකේ ඒ අර්ථයක් නැහැ කියලා හිතන්නත් නිවේය හොයන්නත් ඕන නේද ස්වාමීන්
වහන්සේ. අපි ස්වාමීන් වහන්සේ අර ලස්සන උපමාවක් කියනවා මේ අතපය ඔක්කොම එකට ගහලා මහා සෙඩ පහරකට දානවා වගේ කෑ ගන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? අතපය දෙක කකුල ඔක්කොම එකට ගහලා වතුරට දැයාට පස්සේ ගහගෙන යනවා. ගහගෙන යද්දි මොකද නොකර හිටියොත් මොකද වෙන්නේ?
ගිලෙනවා.
ගිලෙනවානේ. හැබැයි මොකද මට කරන්න පුළුවන්ද? අතයි පය මුළු ඇඟම වෙලා තියෙන මේ ගැට ගහලා තියෙන ලুকু කම්බයකින් මට මොකුත් කරන්න පුළුවන්ද?
ඔව් හිතන්න පුළුවන්.
මං කියන්නේ මේ හිතන කියන මහත්මයා දැන් මේ වතුරේ මේ ගහගෙන ගැඹුරු වතුරකට දාන්නේ මේ අතපය දෙකම කරන්න දෙයක්
නෑ.
කරන්නම දෙයක් නෑනේ. එහෙනම් කට අරින්න පුළුවන්. කට ඇරලා මොකද කියන්න පුළුවන් ළඟ ඉන්න කෙනෙකුට?
ඔය ගිලෙනවා කියන්නේ
වේර ගන්න කියලා අසරණකම ප්‍රකාශ කිරීම විතරයි කරන්න පුළුවන්නේ.
එහෙම
එතකොට හැබැයි මේ තමන් අසරණ වෙලා නැත්තම් මේ කියන්න ඕනද?
නෑ කියන්න ඕනේ නෑ. එහෙමනම් බේර තමන් ක්‍රම බේරෙන්න පුළුවන් නම් කියන්නේ. ඔව්.
දැන් හඳුන ගන්නවා කියන වචනේ ඇහුනේ ලාල් මාත්මයාගෙන්. ඒ අහන වෙලාවේ ඔබතුමාගේ අතපය ගැට ගන්නවා වගේ වැඩක් නේද කරේ?
එහෙමයි. එහෙමයි පැහැදිලි. එහෙමයි අම්බුනේ.
හැබැයි ඊට පස්සේ හැබැයි එහෙමයි කියලා මේ නිකන් හිටියොත් මොකද වෙන්නේ?
ගිලිනවා
මැරෙන්නේ. අතපය ගැට ගහලා දැන් ගිලින කොහොමද මැරෙනව? එහෙනම් යම් උත්සාහයක් දරන්න ඕන. ඒ උත්සාහ දරුවට මගේ පැත්තෙන් මට මුකුත් කරන්න බෑ. එහෙනම් මම බේර ගන්නව නම් බේර ගන්න පුළුවන් කාටද?
කල්යාණ මිත්‍රයාට.
ඕ අන්න හරි. දැන් ගොඩ බිම ඉන්න කෙනාට තමයි බේර ගන්න පුළුවන්නේ. අන්නයාගේ අතේ තමයි කෑ ගහලා කියන්නේ නෝ තමන්ගේ අසරණ බව. හැබැයි ඇත්තටම අසරණ වෙන්න ඕන. අසරණ බව කෑ ගහලා කියන්න වෙනවා කියලා ඉවරලා මොකද කරන්නේ? අන්න එතකොට යාව බේර ගන්නවා. එහෙනම් මට බේරෙන්න ක්‍රමයක් නැහැ. ඇයි ඔක්කොම අතපය ගැට ගහලානේ තියෙන්නේ? ගිලෙනවා මේ ගිලෙද්දී යන්නේ. අන්න එහෙනම් එතකොට වතුරේ ගිලිනවා නම් පොඩ්ඩක් කට පෙනෙද්දී එයා කොච්චර උත්සාහ ගන්න ඕනද කෑ ගහලා කියන්නනේ අසරණ බව. එහෙනම් එයා ඒක උනේ නැති වෙච්ච තැන එයා ගිලිලා මැරෙනවා කොච්චර
සයින්හන්සයි උපමාව හරි ලස්සනයි. ඒකේ දැන් මට හිතුණා දැන් අර දැන් අපිට දහම් කරුණු වල අර්ථයක් කියන එක හරියට දැන් ඔන්න අපිට අතපය මෙහෙම කරලා බේරෙන්න පුළුවන් කියලා හිතනවා වගේ වැඩක් නේද?
හරි අතපයකට
ගැට ගහලා තියෙන්නේ ඒ වුණාට අපි හිතනවා ඔන්න මට පුළුවන් කවුරුවත් ඕන්නේ නැහැ. අර දහමට අර්ථය එනකොට
ඒක තමයි
මේක මට පුළුවන් කරගන්න මට මේක වැටහෙනවා. මේක කල්‍යාණ මිත්‍රෙක් ඕන්නේ නැහැ ඒකට.
ඔව් මේ හොඳටම මේ යකඩ දැඟවල දාලා ඉබ්බොත් දාලා තියෙන්නේ ගැට ගන්න. එහෙම කරලා තමයි ගැට ගහලා තියෙන්නේ. දාලා තියෙන්නේ වතුරේ. අන්න මේ මට පුළුවන් මේක ලියා ගන්න කියලා මේ හිතන වගේ අන්න එහෙම කාරණේ. ඒක එතන හරි ගොඩක් මේ සුන්දර හිතන.
එහෙනම් මම හිතන්නේ අපිට අර දහම හොයද්දි ගොඩාක් වෙන්නේ අර ඒ වචනවල තේරුම් මොනවා හරි එනවා. එතකොට නිකන් අර ඒකන කිව්වට මම දන්නවා. මම දහම දන්නවා. දැනට යානවා. මේ වචනේ අර්ථය මේකයි මේකේ අර්ථය මේකයි. ඒ අර්ථය හම්බ වෙනවා කියන්නේ අන්න අර උපමාවේ ඒක හරි ලස්සනයි ඒ සංහාසික කියපු එක. අපි අර උදව් ඉල්ලනවා නෙවෙයි අපිම බේරෙන්න හදනවා. හැබැයි බේරෙන්න විදිහකුත් නැහැ.
විදිහකුත් නැහැ. අසරණයි කියලා දන්න මනුස්සය කෑ ගහලා කියන නැත්තම් ගිල්නකම්ම දන්නේ නැහැ. එයා මොනවා හරි දනිපනි ගහවි ඔය සාමාන්‍ය ග්‍රාම්‍ය වචනින් කියනවා නම් දඟලාවි. ඒකට එයා දඟලනකොට වෙන්න ඕන හරිය වෙනා. අනතුර දකින්න නම් ගැට ගෙහිච්ච බවක් දන්නව නම් ගැට ගෙහිච්ච බවක් දන්නව නම් අනතුර වැටෙනව නම් ආරක්ෂාවට කෙනෙක් ගොඩබිම ඉන්නවගත් අදහස තියෙනවා නම් එයා තමන්ගේ අසරණ අසරණ බවම ප්‍රකට කරලා අන සම්පූර්ණයම එයා මේ වැඩි දෙයක් ඕනේ මහත්මයා. දැන් අපි හිතමු මොකක් හරි සැත්කමක් කරනවා කියන හරදේ සම්බන්ධව හරි මොකක් හරි සැත්කමක් කරද්දි දැන් මම ගිහිල්ලා ડોක්ටර් ගාවට ගිහිල්ලා කියනවාද ආ ડોක්ටර් මට තියෙන මෙන්න මේ හෘදය ආබාධය මං මගේ සැත්කම කරගන්නවා කියලා මේ මොකද්ද මං අර තියෙන මේ උපකරණ අර මං කරගන්නවද නැත්නම් සම්පූර්ණයෙන් වැඩේ ડોක්ටර්ට බාර දෙනවද?
එහමයි ડોක්ටර්ට බාර දෙනවනේ ස්වාමීන් වහන්සේ.
ડોක්ටර් බාර දෙනවනේ. ඉතින් අන්න ඒ වගේ තමයි. ඉතින් ඒ සාමාන්‍ය වෙස්සක්කමක් එක්ක මේ සසරේ කාරණේත් එක්ක තනි කරම බාර දෙන්නේ කල්යාණ මිත්‍රයාටමයි.
එහමයි ස්වාමීන් වහන්සේ. දැන් අර වෙලා තියෙන්නේ අනතුරු දකින්නෙත් නෑ බේර ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්න බව විශ්වාස කරන්නේ නැති ප්‍රශ්නේ හන්ද තමයි මම හිතන්නේ වැඩියෙන්ම අමාරුවේ වැටෙන්නේ අපි.
මේ අද සාකච්ඡාව හරිම හොඳයි මේ මහාචාර්යතුමා. ඒක අදාළ තැනට ඉස්මතු වෙලා තියෙන අන්නේ.
ඒක
ඒකම තමයි ලාල් මහත්මයා හේතුව.
ඔව් මෙතන අපි තේරුම් ගන්න ඕන අපි හිතනවා අපිට දහම වැටහෙනවා. ඉතින් මේ තර්ක කර කර දහම කියා දෙන්නත් යනවා මේක මේකයි මෙහෙමයි මෙහෙමයි කියලා. අර අපේ අසරණ භාවයේ පේන්නේ
නැහැ.
ඒක තමයි අර ලැබ ගන්නවා කියන්නේ නේ ස්වාමීන් වහන්සේ.
ඔව්
ස්වාමීන් වහන්සේ දැන් අර අපිට දැන් මේක යමක් හරි වැටහෙනවා නම් වැටහෙන්නේ මේක ගැන හිතලා උත්සාහයක් දරලා මේ බැරි බව තේරිච්ච වෙලාවට තමයි අර දන්නේ කෙනෙක් කවුරු හරි කියනකොට ඒක උනන්දුවෙන් අහන්නේ හිතන්නේ අර අපි අර මුලින් ඒකට උත්සාහයක් දරලා මේක කොහොමද බේරෙන්නේ කියලා සෑහෙන උත්සාහ දරලා මේ මෙහෙම ධර්මයක් ඇහෙනකොට තමයි ඒක වටිනාකම තේරෙන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව් මහත්මයා ඔබතුමා කියන කාරණේ ගොඩක් හරි. මොකද මේ දැන් අපි මේ අපි නොහිතා හිටියොත් මහත්මයා කොහොමවත් වැරදීනේ නේ.
එහෙමයි
මේ ගැන ඔව් දැන් ප්‍රශ්න නොකර හිටියොත් ප්‍රශ්න නොකරොත් කොහොමවත් කරන්නේ නැත්නම් අපි කොහොමවත් ආය අහන ද යන්නේ කොහොමවත් වැරදීනේ කොහොමවත් වැරදී ප්‍රශ්න නොකර ඉන්නව නම් කො දැන් ඔබතුමාගේ වටිනාකම තියෙන යන්නේ ඒක ප්‍රශ්න කර කර අහනවා. ප්‍රශ්න නොකර හිටියත් කොහොම හරිනේ සාමිනාංශයෙන් අහනකොට ලොකු සාමිනාංශයෙන් එවත් අපි කාගෙන් හරි එවත් ඒ අහන අහන එක වැරදි. හරි හරි ඔය මොනව කිව්වත් වැරදි කියලානේ උත්තර දෙන්නේ. සද්ද නැතුව ඉන්න. එතකොට කොහොමද වැරදිනේ? හැබැයි හිත හිතා ප්‍රශ්න නගනග අහනකොට වැරද්ද වැරද්ද විදියට අහු වෙනවානේ. අපි හිතමු මේ එක මම පොඩි ප්‍රමාණයක් කියන්නම්කෝ. දැන් පොළවෙන් ගන්න ඕනේ රත්රන්, ඒවයි අපද්‍රව්‍ය තියෙනෝනේ. ඒකේ තියෙන අප කොහොමත් අපද්‍රව්‍ය තියෙනවනේ කියලා නිකන් හිටියොත් කොහොමත් ඒක පෙරාපු පිරිසිදු රත්තරන් වෙන්නේ නැහැනේ. හැබැයි ඕන කෑල කෑලා අයින් කරලා දානවා. අහනෝ අහුනා එක ඒක කොන්දේසි හිරිත අයින් කරනවා. අනු චුට්ට දිලිසෙන්න පටන් ගන්නවා. ආයි මොකද කරන්නේ? අර කවුස්සනවා. උණු කරලා රත් කරලා රත් වෙනවා. ඉතින් රත් කරන්න වෙනවා. රත් කරන්න නැතුව බෑනේ මේක නිස්සාරණය කරගන්න බෑනේ. රත් කරනවා. අර අපද්‍රව්‍යයක් අයින් කරනවා. කුණු කෑල්ලක් අයින් කරනවා. දිලිසෙනවා. අන්න කලින් වඩා එන්න දිලිසෙනවා. එන්න දිලිසෙනවා. හැබැයි ඔක නොසිතා නොවිමසා හිටියට පස්සේ මඟ පෙන්වීමක් එක්ක නොසිතා නොවිමසා හිටියට පස්සේ අර කුණු ගොඩවල් එක්ක මේ අපිරිසිදු එකට ඉතින් රත්තරන් කියලා කියන්න බැහැනේ. ඒක පෙරපු රත්තරන් කියන්න බැහැනේ. අහුවෙන අහුවෙන එක අයින් කරලා දානවා. තෝක තෝකන් කනේ කනේ ඒකේ කියලා කියන්නේ නේද? ඒ වගේ හිතනවා වර්ධන. ඉතින් ඒක කොන්දේසි විරත හිතව අයින් කරලා දානවා. එච්චරයි. ආයි හිතන්න පටන් ගන්න.
එහමයි ස්වාමීන් වහන්ස. දැන් අපි සෑහෙන කාලෙකේ ඉඳලා මේක ගැන උත්සාහ කරපුවා. ඒවා ඒක සෑහෙන වටින බව පේනවා. අර ඔබ වහන්සේ කිව්වා වගේ අපේ අර වැරදියට තිබිච්ච අර ධර්මය අහලා අහලා ස්වාමීන් වහන්සේලාගෙන් අහලා මේ ડોක්ටර් රවිගේ දේශන එහෙම අහලා අර වැරදියට තියෙන ඒවා අයින් කරනකොට තමයි ඔබ වහන්සේ කිව්වා වගේ අර පැහැදිලි එක පේන්න යන්තම් හරි දර්ශනීය වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. අනිත් අයට ඔව් කොහොමද
මාත්මේ අවසරයි ස්වාමීන් වහන්ස. අර මේ නගදී 245 සාකච්ඡාවේදී සඳහන් වුණා හිස් ගේකට යනවා. ඒ ඇතුළු වුණාම හිස් බවින් වාචන අල්ලනවා කියලා. එතකොට එතනදී කියුණා ආයතන ක්‍රියාකාරීත්වය, කියන් මෝඩකම මත සිදුවන ආයතන ක්‍රියාකාරීත්වයක්. ඇහැයි රූපයයි ගත්තොත් මනසට එන අරමුණු අර හිස් බව නොදැන අල්වා ගන්න යනවා කියලා ඒ උපමාවට ඒක ගැලපුවා ස්වාමීන් වහන්සේ. ඒක චුට්ටක් විස්තර කරලා දෙන්න පුළුවන්ද තවදුරටත්?
කීවෙනි මේ දේශනේද
අම්මා? 245 පහර පාළු ගෙට රින්ගනවද කියලා.
හරි හරි පාළුවිට රින්ගනවද කියලා. හරි. ඒක මේ අම්මා ඔබතුමිය අහන තැන මොකද්ද?
එතන කියවෙනවා අර හිස් ගේකට යනවා. ඊට පස්සේ හිස් බවින් වාචන අල්ලනවා කියලා. එතන අර මෝඩකම මත සිදුවන ආයතන ක්‍රියාකාරීත්වය ගැන කියලා එහෙම කිව්වා.
ඒ හිස් ගේකට පස්සේ හිස්නේ හිස් ගේට මෝඩකමෙන් ඒක අර කලින් මතක් කරා වගේ අර ශුන්‍ය කියන කාරණයත් එක්කනේ. උක මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඇහුවේ අර ළමයි වගේ අහපු ප්‍රශ්නත් එක්ක. මේ එතනදී අනේ ওই සූත්‍රයේ ආසිවිසුපම සූත්‍රෙත් එක්ක අර පාළුගේ වලට යන කාරණෙත් එක්ක තමයි පැහැදිලි කරන්නේ. දැන් එතනදී අර හිස් කියන වචනේ ගන්නේ අම්මා ගොඩදුරට අර අත්තේන වාතනියන් වා ශුන්‍යම් කියන තැනත් එක්කනේ. ඉතින් අර හිස් බව තමන් අත්විඳිනවා නම් ඒක ඇත්තටම තමන් කියලා කියන්නේ තමා යෙදෙන තැනම මෝඩකමනේ. මෝඩ බවත් එක්කනේ කතා කරන්නේ, අවිද්‍යාවත් එක්කනේ කතා කරන්න වෙන්නේම. ඉතින් අර ඒ නිසා මේ එතෙන්දී හිස් බව කියන දේ කතා කරන්න වෙන්නේ නුවණක් එක්කමයි කතා කරන්න වෙන්නේ එතෙන්දී. ආයතන එක වශයෙන් ඇහැ කියලා නිදර්ශනයක් ගත්තොත් ඇහැ කියලා මට පැනවෙනව නම් කතා කරන්න විග්‍රහයක් නිර්වචනයක් එනව නම් රූප කියලා මේ මට විග්‍රහයක් එනව නම් ඒකේ මේ මොකද්ද එතෙන්දී කතා කරන්න වෙන්නේ. එතෙන්දී මේ මෝඩකමක් එක්කමනේ. ඇත්තරම මේ නුවණක් යෙදිච්ච තැන කියන්නේ එතනදී ඊතර වීමක් එක්ක තමයි කතා කිරීමක් කරන්න වෙන්නේ. අපිට එතනදී ආපු අදහස මොකද්ද මේ ඒ කාරණේත් එක්ක උපමාවත් එක්ක?
මට ස්වාමීන් වහන්සේ ආවේ අර හිස් බව කියන එකට මට හිතුනේ දැන් එතන තියෙන සැකසීම කියන එක අපි මෝඩකම මත අල්ලගත්තොත් ඇත්තටම ඒක අපිට ගන්න දෙයක් නැහැ නේ එතන. නමුත් අපි මෝඩකම මත එතන අරගෙන අර හොරුන්ගේ මැරුම් කනවා කියලා එම්ම කිව්වේ. අපි ආයතන ක්‍රියාකාරීත්වය හදාගත්තට පස්සේ එතන තියෙන මෝඩකම නිසාම අපේ මේ මේ සසරේ යනවා කියන එක වගේ ඒ වගේ හැඟීමක් තමයි මට ආවේ.
හරි, ඒ අදහස ඇති. අපි ඇහැ පිරිසිදු දැක්කනම් අපි ඉතර වෙනවනේ. ඇහැට අහුනා නම් පහර කෑමට ලක් වෙනවමයි. පිරිසිදු දකින්නේ නුවණත් එක්කනේ. ඒ නුවණ භාවිත වුණා නම් යට මේ ආයි පහර කෑම කියන දේවල් හමු වෙන්නේ නැහැ. ඒ අදහස හරි. එහෙනම් අපි කළේ යුත්තේ මොකද්ද? ඕ, අපි එහෙනම් කරන්න ඕන මොකද? නුවණ උපද්දවා ගැනීමනේ.
එහෙමයි.
ඕ, නුවණ උපද්දවා ගැනීම කියන තැනත් ඒක කතා කරලා පස්සේ කොහොමද මම නුවණ උපද්දවා ගන්නෙ? මගේ උත්සාහයකින්. නැන් එතෙන්දී පරද අපි ඒ කතා කරන්නේ මේන්නේ අපි කාලාන්තරයක් තිස්සේ බණ අහනකොට හාරන තියෙනනේ. මොකද කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදා බලන්න. ඉතින් අපි කොච්චර අවිධිමත්ද, අපිරිවෙනයිද, අක්‍රමවත්ද කියලා කියනවනම් ඔකේ එකක් අමතක කරලා, දෙකක් අමතක කරලා, තුනක් අමතක කරලා මේ හතර කරන්න යන්නේ කිය මේ ප්‍රශ්නේ තියෙන්නේ. හතර ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන කාරණය මම කරන්න යනවා. ධර්මා ඒක කලින් එක අමතක කරනවා. ඒකට කලින් යෝනිසෝ මනසිකාරය ගැන කතා කරනවා. යෝනිසෝ මනසිකාරයට කලින් සද්ධර්ම ශ්‍රවණය ගැන කතා කරන්න. සද්ධර්ම ශ්‍රවණයට කලින් කල්යාණ මිත්‍ර සේවනය ගැන කතා කරනවා. ඇයි අපි එච්චර මේ පිළිවෙල කඩන්නේ අපිනේ? අපි ඉස්කෝලේ ගියත් එකේ ඉඳලා එහෙම පිළිවෙලට යන්නේ. ඕන මෙහික අපි එහෙමනේ අර එකේ ඉඳලානේ අපි යන්න ඕනේ. ඉතින් ඇයි අපි මේ මොකක් හරි මට හිතෙන මට දැනෙන ප්‍රතිපදාවක් කරන්න යන්නේ? ධම්මානුධම් ප්‍රතිපදාව කියලා හිතාගෙන මොනවා හරි අපි කරන්න යන තැනම තුන්වෙනි කාරණේ අමතක කරලා. හැබැයි 3යි 4යි කතා කරන්න බෑ දෙක නැතුව. 2යි 3යි 4යි ගැන කතා කරන්න බෑ එක නැතුව. එහෙනම් කල්යාණ මිත්‍ර සේවනයේ කල්යාණ මිත්‍ර ශ්‍රවණියත් එක්ක තමයි සද්ධර්ම ශ්‍රවණිය. සද්ධර්ම ශ්‍රවණියත් එක්කමයි නැතුව යෝනිසෝ මනසිකාරය කියන එක මගේ පැත්තෙන් උපදවා ගන්නවා කියලා කියන්නේ ඒක හරි විහිළුවක්. ඒක ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ධර්ම ප්‍රතිපදාවත් එක්කම තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් අර ඒ නිසා අපිට වැරදිච්ච තැන තමයි අනේ එතන අපි මේ කියන්නේ අර සාමාන්‍යයෙන් මම අර කවියක පෙළි හරියට දන්නේ වෙනසීමට මුලයි මුල අමතක වීම කියලා. ඔහොම අර පෙළි හතරක කවියක් එහෙමට මතක ඒක විතරයි. වෙනසීමට මුලයි මුල අමතක වීම කියලා එහෙම තේනවනේ. අර ඒ වගේ මේ මුලින්ම පෙන්නන කාරණේ ද මොකක් හරි ධර්මානුධර්ම ප්‍රතිපදාවක් ගැන කතා කරන්න යනවා. මේ පළවෙනි එක අමතක කරන. ඉතින් මේ පුංචි මට අද දවසේ වෙච්ච පුංචි කාරණයක් කියන්නම්. ඉතින් මේ අද හදිස්සිය ආරණ ඉඳලා පෞද්ගලික අත්දැකීමක් බාහිරට වඩින්න උනා. ත්‍රිරෝධ රථයකින් තමයි. ඉතින් ඒකේ වඩින අතරතුරේදී ආරණ්‍යයට එන්න අපේ ස්ථානේ ටිකක් අලුත් නිසා පාරායනි බෝඩ් එකක් දාලා තියෙනවා. එතන ඉඳලා ඊතල දාලා තියෙනවා ඔය හැරෙන වංගුවලින්. කොහොම හරි චූටි ළමයෙක් මොකද්ද කරලා තියෙන්නේ ඉස්සෙල්ලාම අහු වෙන මේ ඊතලේ වෙන පැත්තකට හරවලා. දැන් ඊතුරු ඊතල තුනක් තියෙනවා ගහවෝ. ඒ ඊතල තුනම මේ පාර හරියටම තියෙනවා. ඒක වැරද්දක් නෑ. ඊතුරු ඊතල තුනම හරියටම ආරන්නේට එන්න පාර ගහලා තියෙනවා. හැබැයි පළවෙනි එක අනිත් පැත්තට හරවලා. කෙනෙක්. දැන් ඒක දැන් මොකද්ද වෙන්නේ? පළවෙනි එක වැරදිච්ච තැන ඉතුරු දෙවෙනි ඉතලේ තුන්වෙනි ඉතලේ හතරවෙනි ඉතලේ ඒ ඉතල තුනම හරි ගියාට වැඩක් තියෙනවද? නෑ, පළවෙනි එකෙන් වරද්දගෙන නේ. පළවෙනි එකෙන් වැරදිච්ච තැන මොකද්ද? ආයි ඉතින් ඒ පාර ගියාට පස්සේ වරද්ද. ආයි ඉතින් මොකද්ද? ආයි හැරිලා එන්න ඕනේ හිටපු තැනටම නේ. ආයි හිටපු තැනටම හැරිලා ඇවිල්ලා එතන ඉඳලා යන්න වෙනවා. ඒ නිසා ඔන්න වැරදි තැන ඔස්සේ වැරදි පාරවල් වල ගියා නම් ආයි ගියපු දුරම ආයි ඉතින් අනේ මං දැන් ගොඩක් දුර ආවා, මට අමාරුයි. දැන් ඉතින් මං ගොඩක් දුර ආවනේ. අන්න එයා අකමැති වුණොත් තමන් ඉන්න මතවාදීන් නැගිට ගන්න බැරි වුණොත් මං හරිනේ ඉතින් මං වාහනේ ආවේ, මං ඒ පාරක තමයි ආවේ. එයා දැඩි වුණොත් ආයි හැරිලා එන්න බෑ කියලා ආයි කතා දෙන හිටපු තැනටම මූලටම එන්න වෙනවා. මූලට ඇවිල්ලා අන්න එතන වැරදිච්ච තැනින් හරි ගස්සගෙන අන්න ඉස්සරහට ආයි පළවෙ දැන් ඒ මං ගන්න උපමා හැබැයි අත්දැකීමක් එක ඉතුරු තුනම හරියට තේරෙනවා. පළවෙනි එක හරි ගියා කියන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ කියන දේ හරි ගියා කියලා කියන්නේ ආයි සද්ද කල්යාණ මිත්‍රයා ඇසුරෙන් සද්ධර්මය ලැබෙන සද්ධර්මය තුළින් අන්න හිතන්න යමක් යෝනිසෝ මනසිකාරය උත්පාදනය වෙනවා. යෝනිසෝ මනසිකාර උත්පාදනය කියලා කියන්නේම ධර්මානුධර්ම ප්‍රතිපදාව. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සර්.
ඔව් ගැටලු තියනවද කාට හරි? අහන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. සමිනන්තේ දෙවන් තමයි. ඔව් අහන්න.
තිරුවන් සරණයි.
සමිනන්තේ දැන් අපි සමිනන්තේ වෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන එකත් එක්ක සමිනන්තේ සීලය සමාධිය වගේ දේවල් කතා කරනවා නේද සමිනන්තේ? එතකොට සමිනන්ත මේ අර ඕහිත සෝතෝ ධම්මං සුනාත කියන තැනම තියෙන සමිනන්තේ කල්යාණ මිත්‍රයාට අනුගත වීමක් එක්ක එතනින් කියෙන්නේම සමිනන්තේ සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුනම තමයි මේ සමිනන්තට මුලින්ම ජීවිතයේ මේ ප්‍රශ්නයක් බවට දැනගන්න ඕන සමිනන්ත. ඊට පස්සේ කල්යාණ මිත්‍රයාට අනුගත වීමෙන් අර සීල සමාධි ප්‍රඥා කියන තුනම ඕහිත සෝතෝ ධම්මං සුනාත කියන කාරණාවත් එක්ක වෘතියකට යනවා නේද සමිනන්ත? මට එහෙම අදහසක් හිතෙනවා සමිනන්ත. කෙරුවන් සරණයි.
ඔව් මෙහෙමයි. එතෙන් දැන් ඕහිත සෝතෝ ධම්මං සුනාත කියලා කියන්නේ කියන්නේ එතන කතා කරන්නේම අර කල්යාණ මිත්‍රයාට අවනත වීමත් එක්කනේ කතා කරන්නේ. ඒ කල්යාණ මිත්‍රයාට අවනත වීමත් එක්ක එකඟ වීමත් එක්ක කල්යාණ මිත්‍රයාට එතෙන්දී කතා සකල මේ විහිදන් ආනන්ද බ්‍රහ්මචරියන් දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඔබතුමා මතක් කරවගේ සකල මේව හිඳන් ආනන්ද සියල් ආනන්ද සකල මේව සකල කියන්නේ සියල්ල විතරනේ සියල්ලම සකලං ඒව සියල්ලම හි වනාහි ආනන්ද බ්‍රහ්මචරියන් කල්යාණ මිත්තතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංකතා කියලා කියනවනේ. කල්යාණ මිත්තතා කල්යාණ මිත්‍රත්වය කල්‍යාණ සහායතා කල්‍යාණ සහායකත්වය කල්‍යාණ සම්පවංකතා කල්‍යාණ මිත්‍රයාට මනාව අනුව නැමීමම කියන තැනින් කතා කරාට පස්සේ අන්න ඒක කියලා කියන මොකද බ්‍රහ්මචරියන් කියලා කියන මොකද කල්‍යාණ මිත්‍රයාට සම්පවංක වීමට කියන සමාන නමක් තමයි බ්‍රහ්මචරිය. බ්‍රහ්මචර්යාවක සූත්‍රයක තියෙනවා බ්‍රහ්මචර්යාව කියලා කියන ස්වාමීනි කෙතකින් බ්‍රහ්මචර්යාව වෙයිද කියලා අහනවා. අනේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ එහෙමම දීලා තියෙන මග්ග සංයුත්තේ. ඔන්න කල්යාණ මිත්‍රයන්ට නැමීමට කියනවා නම බ්‍රහ්මචර්යාව කියලා. බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යාව කිත්තාවතානකෝ බන්තේ බ්‍රහ්මචර්යාන්ති උච්චති. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ කෙතකින්නම් කියලා අහනවා. අන්න එතකට කියන සම්මාදිට්ඨි සම්මසේයති ද සම්මාදි ඒක මොකද සම්මාදිට්ඨි සම්මා සංකප්ප එතකොට ඔය අට කියලා කියන්නේ මොකද සීල සමාධි ප්‍රඥා එන්සබතුමා කියපු කාරණය ඒක නිර්වද්‍යයි හරි කල්යාණ මිත්‍රත්වය කියන්නේ මුළු සම්මා කියන්නේ බ්‍රහ්මචර්යාවම පවතින්නේ කල්යාණ මිත්‍රතා සකල්යාණ සහායතා කල්යාණ සම්පවංකතා එක්ක බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදිවචනය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා බලන්න එහෙනම් කොච්චර දැන් කල්යාණ මිත්‍රත්වයට කියන පුබ්බ නිමිත්ත පූර්ව නිමිත්ත කියලා පැහැදිලි කරනවානේ ඉතින් අර වතුරේ අතපයකට ගහලා විලංගුලාලා විලංගු දාලා වතුරේ වැටිච්ච මනුස්සයාට ගොඩ ඉන කෙනාට තමන්ගේ තියෙන අසරණකම දන්නව නම් දැනෙනව නම් ආයි අර කල එයා බාහිර ඉන කෙනාට යොමු වීමම එයා ගිලිච්ච එකෙන් එතර වීමමයි තිරුවන් සරණයි
අවසර සයන් හොසයි තමයි සීල සමාධි ප්‍රඥා කියනකොට අපි අර සාමාන්‍යයෙන් හිතන තේරුම නෙවෙයි නේද සීලය කියන්නේ මේ පංසිල් රකින්නවා හරි මොනවා හරි ඒ පැත්තට වඩා වෙන ගැඹුරු අර්ථයක් තියෙනවා නේද
ඔව් දැන් සීලය කියලා කියන්නේ අපි පංසිල් කියලා ගනිමු පංසිල් වල තියෙනවා මේ පානාති සල්ලේක සූත්‍රේ පානාති පාඨා පටිවිරතෝ ප්‍රාණඝාතේ වෙන්නේ නැහැ එච්චරයි ඒ කියන්නේ අනරච්චතේ නෙමෙයි මාර්ග භාවිතයේ දිද්දී ආයි මම මැදිහත් වෙනානේ බලෙන් රකින්නේනේ මම මැදිහත් වෙනා තමයි ඔන්න ඒක බුජිස්සේ දාස භාවයෙන් යුක්තයි මම රකින්න දාස භාවයෙන් හැබැයි මාර්ග භාවිතයේදී මාර්ගාංගයක් හැටියට සීලය කියලා කියන්නේ මාර්ගයනේ භාවිත වෙන්නේ. ඒතකොට මමක් නැහැ. එහෙනම් මම රකින්න මාව රක්කන සීලය කියන එක නෙමෙයි. ඒතකොට මාර්ගාංගික සීලය කියන්නේ මාර්ගයේ විසින් තමයි තන්දේ හික්මවන්නේ. ඒතකොට එහෙම පන්සිල් අපිට මේක ලෝකී අනේ එකේ වරද්ද ගන්න හොඳ නැහැ. ලෝකයේදී පන්සිල්ලට සීලසීල උපසම්පදා සීල් අවශ්‍යයි. ඊතර වීමේදී සීලය කියලා කියන්නේ අර ලෝකයේදී behavior කරන සීලය සීල් පද ඒකට කියන සික්ඛා අපි කියන්නේ පානාතිපතා වේරමණී සික්ඛා පදං සමාදියාමි සීල පදං සමාදියාමි කියන්නේ පානාතිපතා වේරමණී සික්ඛා පදං ශික්ෂා පදයන් එක ශික්ෂා පදයක් ඒක ඒක හැබැයි වරද්දව ගන්න එපා මෙහෙම කියනකොට කෙනෙක් ආවේ ශික්ෂා පද නෙමෙයි රකින්න ඕන සීලය කියලා ඒ අර තියෙන එකක් නැති කර ගන්නවා ඒක උත්තරීතරයි නං දෙන්න ඕනේ නෑ නේ ඔක ශ්‍රේෂ්ඨයි අර ලෝකයේ තුලදී ශික්ෂා පදේ ආරක්ෂා කළ යුතුයිනේ උන මයන්නකුත් එකතු කරා හැබැයි මාර්ගාංගයක් ඇදලා සීලය කියලා කියන්නේ පුජ්‍යලයා රකින සීලයක් නෙමෙයි අන්න එතකොට පානාතිපාත පටිවිරතෝ එයා පටිවිරතෝ වෙලා
එකම ස්වාමීන් වහන්සේ මම රකින්න සීලය මේ වගේම මම වඩන සමාධියකුත් නෙවෙයි
ආරියටම හරි මම වඩන සමාධියකුත් නෙමෙයි ඔව් මටත් ඉතින් සමාධිය ලෞකික අය සමාධිය වැඩෙනවනේ නේද මම වඩන සමාධියකුත් නෙමෙයි මගේ ප්‍රඥාවකුත් නෙමෙයි උත්තුම මතක් කරනවා වගේ
ස්වාමීන් වහන්සේ ප්‍රතිමෝක්ෂ සංවර සීලය. ඒකෙන් හඳුන්ලා දෙන්නේ මාර්ගයේ තියෙන සීලයක්ද ඒකද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි. බොහොම හරි දසන ප්‍රශ්නයක්. දැන් මෙතන ප්‍රතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ ඒක කතා කරන්නේ ලාල් මහත්මයා මේ පාටි කියලා කියන්නේ මුල් වෙනවා මොක්ක කියලා කියන්නේ මෝක්ෂයේ මිදීමට ඒක ඇත්තන පාටිමෝක්ෂ සංවර සීලය කියලා කියනකොට මේ පාටි කියලා කියන්නේ මුලින් කියන එක මොක්ක කියන්නේ මෝක්ෂයට මුලින් කියන එක මුල් වෙනවා කියන අර්ථය පාටිමොක්ක සංවර සීලය. ඒකත් බලන්න බෝලාල් මහත්මයා වැඩි කියන්නේ මේගේ සූත්‍රයේදී ආදිබ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ වගේ සූත්‍රවලදී කල්යාණ මිත්‍ර සේවනයත් එක්කනේ මේ පාටිමොක්ක සංවර සීලය පිළිපදිනවා කියලා කියන්නේ. උපුටා ගැනීම මේ මේගේ සූත්‍රයේ.
එහෙම
කල්‍යාණ මිත්‍රයා මතමයි සීලය, ওই ප්‍රතිමෝක්ෂ සීලය කල්‍යාණ මිත්‍රයා මතමයි, දසකතාව කල්‍යාණ මිත්‍රයා මතමයි, ආරද්ධ වීරය කල්‍යාණ මිත්‍රයා මතමයි. උතුමාර කලින් කිව්වේ අර මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවයි දැකීම කියන එක. අන්න ඒක මම කරලා හරියන්නේ නැහැ. ඒක බට මට අමතකුණා එතනදිත් මතක් කරන්න. ප්‍රති කල්‍යාණ මිත්‍රයා ඉන්නවනම් එක තියෙනවනම් දෙක පුළුවන්, එක තියෙනවනම් තුන පුළුවන්, එක තියෙනවනම් හතර පුළුවන්, එක තියෙනවනම් හතර පහ පුළුවන්. කරුණු පහක් වෙන උද්‍යත්ගාමිනී ප්‍රඥාව කියලා. උද්‍යත්ගාමිනී ප්‍රඥාව උදේවය කියන එකද?
එහෙම.
උද්‍යත්ගාමිනී ප්‍රඥාව ගැන කතා කරන්නේ එකත් එක්ක කල්යාණ මිත්‍ර සේවනයත් එක්කමයි කතා කරන්නේ.
එහෙමයි.
අවයි කාට හරි මොනව හරි අහන්න තියනවාද
ස්වාමින් වහන්සේ? මේ චේතෝ විමුක්තිය, චේතෝ විමුක්තිය දැන් අපි මෛත්‍රී භාවනාව කරාම චේතෝ විමුක්තියට යනවා. ඒකෙන් අදහස් වෙන්නේ සෝවාන් ඵලයට මෙහා ස්ථානයක්ද ස්වාමින් වහන්සේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඔව්, මෙත්තා චේතෝ විමුක්තිය. මෙත්තා චේතෝ විමුක්තිය කියන කාරණය අටකනාගර වගේ සූත්‍රයක කතා කරන්න පුළුවන්. මෙත්තා චේතෝ විමුක්තිය, ඒක චේතෝ විමුක්තිය. ඒක දැන් මෙත්තා කියන්නේ මෛත්‍රිය, චේතෝ කියන්නේ සිතේ විමුක්තිය. හිතෙන්ම විමුක්ත වෙන්න ඕන, හිතම ඇතහැරෙන්න ඕන. දැන් අපි කරන්නේ සිතවිලි වඩන එකනේ. සිතවිලි, සෝ සිතවිලි නෙවෙයි, හිතම විමුක්ත වෙන්න ඕන බලන්න. එතකොට ඒක ලේසි. දැන් ඔය අපි කියනෝනේ මේ ආනිසංස 11ක් ගැනනේ. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය, චේතෝ විමුක්ති. හිතම, හිතෙන්ම මෛත්‍රී සංගත සිතෙන්ම නිදහස් වෙන්න ඕන. එන යාගේ හිතේ තියෙන්නේ මේ මෛත්‍රිය විතරමයි, වෙන මොකක්වත් නැහැ. හිත නිද අනිත්‍යයෙන් හිත මෛත්‍රිය විතරමයි, වෙන කිසිම දශමයක්වත් එක සම්පූර්ණ මෛත්‍රිය විතරමයි. අනේ ඒ හිත, අනේ ඒ මෛත්‍රී සාගත සිත අනිත්‍යවත් එක්ක විමුක්ත වෙලා තියෙන වෙන මොහොක්ක් එක්ක යාගේ තියෙන මෛත්‍රී විතරයි. දැන් අපි කරන්නේ හිතට මම නිදුක් වෙම්මා, නිරෝග වෙම්මා, සුවපත් වෙම්මා, සිත විලි දාගන්න එකනේ. සිත කියන්නේ එකක්, සිත විලි කියන්නේ සිත විලි කියන තව එකක්. මෙත්තා එයාගේ හිත පුරාම මෛත්‍රිය විතරයි, අනිත්‍ය වගේ විමුක්තයි. එතකොට අන්නේ යාට තමයි අර මොකද ආශේ විතාය ආශ්‍රය කරන්න ඕන, භාවිතාය භාවිත කරන්න ඕන. මෙත් සිත විතර බහුලී කතායි බහුලීකృత කරන්න ඕන, යානාවක් වශයෙන් පුරුදු කරන්න ඕන. අන්න ඒ කෙනාට තමයි අර සුඛං සුපති, හොඳට නිින්ද යන්න, සුඛං පටිභුජ්ජති, නපා හොඳට අවදින්න, පාපකං සුපිනම් පස්සති, පෞකාරහීන දකින්නේ මනුස්සානම් පියෝ, මිනිස්සුන්ට ප්‍රිය වෙන්නේ අමනුෂ්‍යානම් ප්‍රියෝති, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්නේ. ඔහොම ඔහොම විස්තරනේ ගොඩාක් කියනවනේ. ඒ එතන ඒක ඒ ඒක ඒ මට්ටම ලෝකීය මට්ටමින් ගත්තා උවද. හැබැයි ඒකම අபிසංකතං අபிසංචේතිතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මෙත්තා චේතෝ විමුක්තියම මනා ප්‍රඥාවෙන් දැක්කට පස්සේ අන්න ඉතර වෙන්නත් පුළුවන්. මෙත්තා චේතෝ විමුක්තිය මේ මොකද පරිබාහිර ආගමරත් උගන්වනවා, ඒක දහමෙත් උගන්වනවා. ඒක කියන්නේ ලෝකේ කියන්නේ සාමාන්‍යයෙන් ඒ දේවල් ප්‍රහුණු ප්‍රගුණ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි තුමු ක්‍රිකට් ගහන කෙනෙක්ට වොලිබෝල් ගහන්නත් පුළුවන්. පුළුවන් අය ඉන්නවා. හරි ඒ වගේ
ස්වාමීන් වහන්සේ දැන් අර කර්මීය මෙත්ත සූත්‍රයේ අන්තිමට කියනවා අර නහිජාතු ගබ්බසේයම් පුනරේතිති කියලා. ඒ කියන්නේ අර වහන්සේ කිව්වා වගේ අර ඒකේ අනිත්‍ය මෛත්‍රී තනිත්‍ය සම්බන්ධව දකින්නවා කියන එකද?
නෑ, එතෙන්දී පැහැදිලි කරන්න මහත්තයා දැන් එතෙන්දී අවසාන ගාථාවෙම, ඒ කියන්නේ ගාථාවේ අග කැලණේ ඔය අවසාන ගාථාවේ මුලට ආවට පස්සේ දිට්ඨිංච අනුපගම්ම සීලවා. දිට්ඨිංච කියන්නේ දෘෂ්ටි තියෙනවානේ. ඇත නැත දෘෂ්ටිච්ච.
එහෙම.
දිට්ඨිංච අනුපගම්ම සීලවා. උපගමණය නොවෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි වලට යන්නේ නැහැ. ඇත නැත ආදී දෘෂ්ටි වලට යන්නේ නැහැ. අනුපගම්ම සීලවා. උප ඒ දෘෂ්ටි වලට උපගමණය වීමක් වෙන්නේ නැත්නම් යෑමක් වෙන්නේ සීලවා. සීලවා කියන්නේ සීලයෙන් යුක්ත තැනැත්ත. අන්න එතන සීලය කියලා කියන්නේ අර මේ අපි අර තමන් රකින්න සීලය නෙවෙයි. තමන් රකින්න සීලයට කියනවා තම සීලබ්බත පරාමාස. සිල්වතක් සිල්ුරතයක් පරාමාශණය කරගෙන. අන්න දිට්ඨිංච අනුපගම්ම සීලවා. අන්න සක්කා ඇත නැත දෘෂ්ටි වලට ගියපු නැති සීලයක් තමයි. ඇත නැත දෘෂ්ටිත් එක්ක විචිකිච්ඡා සීලබ්බත පරාමාස ගැන කතා කරනවා. සරලව කිව්වොත් දිට්ඨිංච අනුපගම්ම සීලවා සීලවා කියනෝ දස්සනේන සම්පන්නෝ. අන්න දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ දර්ශනයෙන් යුක්තයි. දක්මකින් යුක්තයි. එයාට දැක්ම දස්සනේන සම්පන්නෝ දර්ශනයකින් යුක්තයි. එයා කාමේසු කාමයන් කෙරෙහි විනය්‍ය ගේදං. විනය්‍ය කියන්නේ දුරු කරමින් දුරු කර ගේදං. ගේදං කියන්නේ ගේද කියන එක එක සූත්‍රයේදී පැහැදිලි කරන පංචකාම ගුණ කියලා. විනය්‍ය ගේදං පංචකාම චක්කු විඤ්ඤේසු රූපේසු ඉත්තාකන්තා මනාපා නේ පිය රූපා රජනීය අනුහම කියන්නේ ඇසින් දතේතු රූප. ගේද කියන්නේ කනින් ඇසියේතු ශබ්ද. නාසෙන් දතේතු ගන්ධ. දිවෙන් දතේතු රස. කයින් දතේතු පහස. මනසින් දතේතු අරමුණු. පහයි පහයි තියෙන්නේ මේ මේ මනසින් දතේතු අරමුණේ පහයි. පංචකාම ගුණ විනෙය කාමේසු විනෙය ගේදං. ගේද විනෙය දුරු කර නැහැ. අන්නේ එයා කියන්නේ දැක්මකින් යුක්ත කෙනා පංචගේදයන් මේ කියන්නේ පංචකාම ගුණයන් දුරු කරාට පස්සේ නැහි ජාතු නැහැ කියන හි වනාහි ජාතු හටගන්නේ ගබ්බසෙයම් ගැබක සෙයාවක් නැවත මෞකස පුනරේතීති නැවත මෞකසකට එන්නේ නැහැ. ඇත්තට මේ කරණීය මෙත්ත සූත්‍රයේ තුරම නිවන් නිව ඒක අපි දැන් වෙලා තියෙන එක ඉතින් කරණීය සූත්‍රයේ අර්ථය හරියටම දන්නේ තේරුම දන්නේ නැතුවනේ ඒක පාවිච්චිට අරගන්නේ. ඒක කරණීය කරණීය කියන්නේ කළ යුතුයි. අත්ත කුසලේන. අත්ත කියන්නේ අර්ථය කුසලේන. අර්ථය කැමති දක්ෂයා විසින් එයා මොකද කරන්නේ? කරණීය අත්ත කුසල කරණීය මත්ත කුසලේන යන් සන්තම් පදං අභිසමෙච්ච. අන්න යම් ශාන්ත පදයක් වෙනනම් ඒක අභිසමෙච්ච නුවණින් අවබෝධ කර ගැනීම පිණිස. මේ මොකද්ද මේ මාර්ගයේ වැඩිමිට අවශ්‍ය දේවල් ටික මේ කියන්නේ නේද? එතකොට ඒක මුලින්ම කියනවා ශාන්ත පද දෙකක් නැරෙ නිවනනේ. කරණීය අත්ත කළ යුතුයි දක්ෂයා විසින් නිවන අවබෝධ කරගන්න කැමති කෙනා මෙන්න මේවල් කරන සක්කෝජෝ චෝ විදිහට පැහැදිලි කරන්නේ. එහෙම මුල පටන් ගන්නෙම එහෙම කියලා. එහෙම නැතුව අපි මේ අර බෝධින් වහන්සේ පාමුලට ගිහිල්ලා මන්ත්‍ර වගේ ජප කිරීම නෙවෙයි මෙතන මේ අපි කරන්නේ. කිය යුතුයි නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සවනීය හරි එහෙම සවනීය කියන්නේ ඇසිය යුතු කියන එකනේ. වචනීය එහෙනම් කියනවනේ මොකද වචනීය මත්ත කුසලේන. වචනීය කියන වචනෙන් කියන එකනේ. නැනේ කරණීය කළ යුතුයි. කරණීය කළ යුතුයි අත්ත දක්ෂයා විසින් කළ යුතුයි කියලා ටිකක් පැහැදිලි කරන්න. ඒකේ අවසන් නහි ධාතු ගබ්බසේයන් නැවත ගබ්බක සේයාවකට මව කුසකට එන්නේ නැහැ. අනාගාමිත්වය දක්වාම පාර පෙන්නලා තියෙනවා.
එහම ස්වාමීන් වහන්සේ දැන් අර සීලබ්බත පරාමාස කිව්වොත් දැන් අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අර මේ මාර්ගයේ ඉන්නකොට තියෙන සීලයයි මේ දැන් අපි පන්සිල් කියන එක මේ නිවනට උපනිශ්‍රය වෙනවා මිසක් නැත්තම් ඒකත් සීලබ්බත පරාමාසයක් වෙනවද
කියලා කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් ඒක හරි සිල් පද දාන්නේ අපෙන් වෙන වැරදි බලක් වන්නනේ. දැන් අපි හිතමු අපි පාරේ යනකොට මේ පාරේ මාර්ග නීති රීති දීලා තියෙනවා නේද? ඇයි ඒ මාර්ග නීති රීති දීලා තියෙන්නේ? මාර්ග නීති අනතුරු වලක් කරන්නේ අනේ වගේ තමයි මේ මාර්ග නීති රීති වගේ තමයි මේවා ශික්ෂාපද එහෙම නැත්නම් විනය නීති රීතිත් ඒ වගේමයි. එකෙන් ඇත්තටම හොඳ පාලනයක් වෙනවනේ.
එහෙමයි එහෙමයි. උපනිශ්‍රයක් වෙනවා මිසක් නැත්නම් අර නිවනට මාර්ගයක් අර මාර්ගයේ ඉන්නවා කියන එක ගන්න බෑ නේද?
ආ හරි ඒක පැටලව ගන්න හොඳ නෑ මහත්මේ. ඒක දෙකක්.
ඒ ලෝකෝත්තරයි ලෞකිකයි වැඩි. එහෙම නේද?
ඔව් ඒක තමයි. දැන් මේ ඔව් මේකදී තින් ඇත්තටම මේසි ඕකේ ඕ කියන්නේ මේ අපි කියන්නේ මේ කියන්නේ ලෝකී අපි ඇත්තම ඉතින් අපි මේ අර දවසක් මේක පොඩි උපමාවකුත් කිව්වා. මීට කලින් දවසේ කිව්වත් එක අපි මේ හිමගීර ගැන කතා කරනවා ළඟ තියෙන හිමගීර උස්සන ගැන කතා කරන හිමාලය උස්සන ළඟ තියෙන වැලි කැටේ ගැන වැලි කැටේ උස්සන් උස්ස ගන්න බැරුව ඉතින් ශික්ෂා පදයේ රකින්න බැරි නම් මහත්මයා අර මාර්ගාංග ශික්ෂාව ගැන කවර කතාද නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි.
ඊළඟ සරණයි මම අපි අවසන් කරමු දාතට.
හොඳයි නේද අද මියර ගොඩාක් දෙනෙක් මේ අහපු ප්‍රශ්නත් හරි ෂෝක්. හොඳයි අද ප්‍රායෝගික තත්ත්වයටත් යොමු කරලා මේ ප්‍රශ්න ඇහුවා කියලා කල්පනා කරනවා ගොඩාක් වටිනවා. මේ ශුන්‍යතාවය ගැනත් ඇහුවා. ඉතින් ඒ ශුන්‍යතාවය ගැනත් ස්වාමීන් වහන්සේ කරපු සාකච්ඡා සාදේශන තියෙනවා. ඊළඟට අර මේ කාරණා පිළිබඳ 240 වගේ සාකච්ඡා සහ මුලඟදී අර ඕස්ට්‍රේලියාවේ කරපු සාකච්ඡාව ආදී වශයෙන් බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒවත් අපි අහමින් ශ්‍රවණය කරමින් ඒ ඔස්සේ යොමු දෙන්න මේ සාකච්ඡාවේ ඉන්න හැමෝම අර මුල් අවදී හිටපු මට්ටම වලටත් වඩා ටිකක් ඉරත් වඩා වෙනස් ස්වරූපේ ඒ දවසින් දවස දියුණු වෙමින් අපි එකිනෙක අන්‍යෝන්‍ය සුහදශීලී නීත්‍යයෙන් යුක්තව අපේ දහම් දැනුම අධ්‍යක්ෂීම් අහපු දේවල් කතා බහ කරන්න කාලේ යොමු කරගත්තා ගොනු කරගත්තා. ඉතින් අර ඒ නිසා මේ වෙනුවෙන් සම්බන්ධ වෙච්ච හැමෝම දෙනාටම උතුම් වූ දහමින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තියින් ඒකාන්තයෙන්ම හේතු උපනිශ්‍රේ වේවා කියලා මෙත් සිටින් මේ කටයුත්ත අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. ඒ වගේම මාසේ පුණ්‍යාලේ බෝධනා කරනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි මහාචාර්ය කුමල මැතිතුමනි පුණ්‍යානුමෝදන සඳහා අවසරයක් ලබා දෙන්න. අද දිනේදී අපි පුජිතා දහම් හමුව දසාර්ථකව අපගේ ප්‍රශ්න විසඳමින් අවසන් වූ අවස්ථාවක්. ඉතින් ඒ සඳහා සුපුරුදු විදියටම අද දිනේදීත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආචාර්ය රත්නපුරවතුමා සහභාගී වෙමින් මේ ධම්ම සාකච්ඡාව මැනවින් නිම කරා. ඉතින් අප බොහෝ දෙනෙකුට අවශ්‍ය තිබ්බ ප්‍රශ්න මැනවින් ඒකට අවශ්‍ය ඒ කියන්නේ ඉතරම ප්‍රතිපදාව සඳහා අවශ්‍ය කර්ම කාරණා පැහැදිලි කරගෙන තමන්ගේ ධර්ම ඥානය ඉතරම් සඳහාම යොමු කරගත් අවස්ථාවක්. ඒ සඳහා ඉතාමත්ම වෙහෙසකරව පැය දෙක කරත් වැඩි කාලයක් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාචාර්ය රොහිත් මහත්මයා බොහෝ මහන්සි වී අපගේ ධර්ම ඥානය සඳහාම කටයුතු කරන කරා. ඉතින් ඒ සියල්ලම සඳහා මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදන් සිද්ධ කරනවා. ප්‍රථමයෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදන් සඳහා උන්වහන්සේගේ දෙමව්පියන් ගුරුවරුන් එසේම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සිහිපත් කරමින් ඒ අයටත් පුණ්‍යානුමෝදන් සිද්ධ කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ කටයුතු අලුතත් කරගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රඥාවේ වීර්යය සියල්ලම මේ කුසල බලයෙන් ලැබේවා. අවසානයේදී උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ ශාන්තිය අවබෝධ කරගීමට මේ සියලු කුසල ධර්ම හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එසේම අපේ මහාචාර්ය රවිපුර මහත්මයාත් ඉතාමත්ම කාර්ය බහුලව තියෙන අවස්ථාවුණත් හැමදාම මෙම වැඩසටහන මෙහෙමමින් ඉතාමත්ම වෙහෙස මහන්සිය අපිට ධර්ම ඥාන ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒ සඳහාත් එතුමාටත් තවදුරටත් මේ කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රඥාව ලැබ එසේම එතුමාගේ පවුලේ සියලු දෙනාටමත් එතුමාගේ ගුරුවරුන් එසේම අනිකුත් සියලුම ආචාර්යවරුන් මේ අවස්ථාව සිහිපත් කරමින් එතුමාටත් තමන්ගේ මේ ගමන තවදුරටත් කරමින් බොහෝ කල සිදු කරමින් අපිට ඒකුත්තාවකයෙන් උදව් කරමින් අවසානයේ එතුමා ප්‍රාර්ථනා කරනව බෝධියකින් ඒ නිර්වාණ ශාන්තිය ලබා ගැනීමට මේ සියලුම කුසල ධර්ම හේතු වේවා වාසනාවේ වත්ල ප්‍රාර්ථනා කරනවා. එසේම අවසානයේදී අප සියලු දෙනාගේම යම්කිසි අපේ හැරගේ ඥාතීන් ඉන්නවා නම් පින් බලාපොරොත්තු වේ සියලු දෙනාටමත් ඒ පින් අනුමෝදන් වෙලා එයාගේ සුගති ගාමී තත්ත්වයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම මේ අවස්ථාවේදී අප දන්නවා මුළු ලෝකෙම තවමත් ඒ කොරෝනා වසංගතයෙන් නිකුත් විදිහට දුක් විඳින අපේ සහෝදර ජනතාව පත් වෙලා ඉන්න චිල්ඩ්‍රන්ට මම ඉතා ඉක්මනින්ම මේකේ යම් කිසි සහනයක් ලැබ තමන්ගේ ජීවිත යථාර්ථයට පත් කරගන්නමින් ගත කිරීම රාජ ශක්තිය ධෛර්ය ලැබේවා. අවසානයේදී අප සියලු දෙනාටම අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නා වූ ඒ අවසාන අජරාමර නිවන් ශාන්ති ලබා ගැනීමට මේ සියලු කුසල ධර්ම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
සාදු